සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
අයිබෝවන් ඔබ සියලුම දෙනාට අපි එහෙමනම් මද විරාමයකින් අනතුරුව නැවත වතාවක් ආරම්භ කරන්නට සූදානම්. ඔස්ට්‍රේලියාව පුරාම සිටින අපේ ශ්‍රී ලාංකීය ජනසමාජයෙන් මතුවන සිංහල ලේඛක ලේඛිකාවන්ගේ අලුත් නිර්මාණ පිළිබඳව කතාබහ කරන සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය. අපි පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සහ මේ වසරේ ජනවාරි මාසයේදී මේ විශේෂාංග ඔබ වෙත ගෙනාවේ නැහැ. ග්‍රීෂ්ම ඍතු නිවාඩුව නිසා අපේ බොහොමයක් ශ්‍රී ලාංකික පිරිස් ඔස්ට්‍රේලියාවේ නොමැති නිසා බොහොමයක් මව්බිම බලා පිටත්ව ගොස් සිටිය. ඒ වගේම නිවාඩු පාඩුවේ ගත කරන කාල සීමාවක් නිසා අපේ වැඩසටහන් අපි වෙනස් කරලා තිබුණේ පසුගිය මාස දෙක තුළ. අපි මේ මාසයේ සිට පෙබරවාරි මාසයේ සිට ආරම්භ කරන අපේ මාසික විශේෂාංග. එහෙමනම් ඔන්න අපි විරාමයෙන් අනතුරුව හමු වෙන පළවෙනි සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය. ආරම්භයේදී කෙටියෙන් මතක් කරන්නම් අපි අවසාන වතාවට හමුුණේ පසුගිය වසරේදී අලුත් ලේඛිකාවක් ඔබට හඳුන්වා දෙමින්. ඇය බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර වාසී වසන්තා විජේවර්ධන. ඇගේ තිනෙත් කාව්‍ය සංග්‍රහය පිළිබඳව තමයි අපි අවසාන වශයෙන් සම්භාෂණයට ලක් කරේ. මෙවරත් අපිට තවත් අලුත් කෙටි කතා නිර්මාපකයෙක් හමු වෙනවා සිඩ්නි නුවරින්. ඔහුගේ පළවෙනි කෙටි කතා එකතුව පිළිබඳව තමයි අද අපි මේ ආකාරයෙන් කතා බහ කරන්නට සූදානමින් සිටින්නේ. ඔහු සිඩ්නි විශ්වවිද්‍යාලයේ ගණිතය සහ සංඛ්‍යා ලේඛනය පිළිබඳ අධ්‍යනාංශයේ සේවය නියුතු මහාචාර්ය ෂෙල්ටන් පීරිස්. ඔහුගේ පළවෙනි කෙටි කතා සංග්‍රහය සඳ පායන තුරු නමින් නිකුත් වුණා පසුගිය වසරේදී මේ සිඩ්නිවලදී දොරට වැඩිය. අපි දැන් එහෙමනම් ඒ ග්‍රන්ථයේ අන්තර්ගතයත් ඔහුගේ නිර්මාණශීලී හැකියාවත් ග්‍රන්ථය පිළිබඳව ඔබට හඳුන්වා දීමේ අභිලාෂයනුත් අද එහෙමනම් මේ සාකච්ඡාව අපි ආරම්භ කරනවා සඳ පායන තුරු කෙටි කතා සංග්‍රහය පිළිබඳව කතා බහ කරන්න. සෑහෙන කාලයකට පස්සේ අපේ හිතවත් ලේඛක ජගත් ජේදරසිංහ අද මැදිරියට ඇවිල්ලා ඉන්නවා විරාමයෙන් අනතුරු. ජගත් කාලයකට පස්සේ ආයිබෝන්.
ආයිබෝන්.
අපි මේ සඳ පායන තුරු ග්‍රන්ථය පිළිබඳව කෙලින්ම අපේ කතා බහ ආරම්භ කරමු. මේක කෙටි කතා 11කින් සමන්විත වන ග්‍රන්ථයක්. දෛවය යලි පෑ වූ සඳක්, අතීතයේ වසන්තයක්, හන්තානින් පෑ වූ ඇසලපුර සඳ, මව් සෙනෙහස, චාලිස් මාමා, ශිෂ්‍යත්වය, තවත් වසන්තයක්, නත්තල් තෑග්ග, ආගන්තුකයා, සඳ පායන තුරු. මේ කෙටි කතා 11කින් සමන්විත මේ ග්‍රන්ථය පිළිබඳව සමස්තයක් වශයෙන් ගත්තාම ජගත් ඔබේ හිතට ආවේ මොන වගේ ආකල්පයක්ද මේක කියවපු සැනින්?
මේ සඳ පායන තුරු පොත දිල් රුක්ෂිගෙන් මට ලැබුණ ගමන් මේ පොත අතට ගත්තා මට මතුවෙච්ච සිතුවිලි දෙකක් තියෙනවා දිල් රුක්ෂි. මේ කොතරට කෙලින්ම සම්බන්ධ නැති වුණත් මට අවස්ථාවක් දෙන්න ඒ ගැන පොඩි වචනයක් කියන්නට. මොකද මේ පොතේ ලේඛකයා මහාචාර්ය ෂෙල්ටන් පීරිස්, ඔහු නිව් සවුත් වේල්සේ සිංහල සංස්කෘතික හමුවට සම්බන්ධ වෙච්ච ලේඛකයෙක්. මේ නිව් සවුත් වේල්සේ සිංහල සංස්කෘතික හමුව සිංහල සාහිත්‍ය උදෙසා විශාල සේවයක් කරන එකමුතුවක්. මේ ගැන විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ, මොකද සාහිත්‍ය සම්භාෂණ තුළින් අපි කතා කරන්නේ සාහිත්‍ය ගැන නිසා ඔවුන්ගේ සේවයත් අපි අගය කළ යුතුයි කියලා අපි හිතනවා. මොකද ඔස්ට්‍රේලියාවේ ගුවන්විදුලියකින් ගුවන්ගත වන සාහිත්‍ය පිළිබඳ කතා කරන එකම වැඩසටහනෙන් අපි ඔවුන් ගැන කතා කරනකොට ඒක අඩුවක්.
ඇත්තෙන්ම අපි මේ සිංහල සංස්කෘතිය ලේඛක සංසදයේ පිළිබඳව විශේෂිත සාකච්ඡාවක් පසුගිය වසරේ තරගෙන ආව ලේඛක සංසදයේ කාර්යභාරය පිළිබඳවත් එයත් අපි නැවත වතාවක් මතක් කරනවා. වෙබ් අඩවියට ගියොතින් පල්ලෙහාම තියෙනවා ඔස්ට්‍රේලියාවේ සිංහල ප්‍රජාවේ තතුවිත්ති කියලා. ඔන්න ඒ කොලම් එකට ඒ තීරුවට ඇතුළත් වෙලා තියෙනවා සිඩ්නි ලේඛක සංසදයේ පිළිබඳව තතුවිත්ති. ජගත්,
ඔව්, සඳපායනතුරු පොත අතට ගත්ත ගමන් ඒ පොතේ සඳපායනතුරු ප්‍රධාන මාතෘකාවට පහලින් තියෙන උපමාතෘකාවක් යෞවනයේ සොඳුරු ආවර්ජනයන් ගොනු වූ නවමාදිලියේ කෙටි කතා සංග්‍රහය කියලා. මේ වාක්‍ය කියවනකොට මගේ හිතට ඇතිවෙච්ච කාරණයක් තියෙනවා දෙල්රුක්ෂි, අපි ඒකත් කියමු. මේ අලුත් ප්‍රවණතාවක් තියෙනවා අලුත් ලේඛකයන්ගේ. තමයි බොහෝ විට අපි මේ ප්‍රවණතාව දකින්නේ, මේ බහුවචන යන් කියන වචනය යොදා නැවත බහුවචන කිරීමේ ප්‍රවණතාව.
ඒ කියන්නේ යන් ප්‍රත්‍ය යොදලමින් බහුවචන
තවත් බහුවචන කරනවා. උදාහරණයක් ඇරෙන්න මේ ආවර්ජන කියන වචනේ බහුවචනයක්. එතකොට ආවර්ජන කියන වචනයට යන් කියා එකතු කර නැවත බහුවචන කිරීම කිසිම තේරුමක් නැහැ. මේ වගේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. ප්‍රදේශ කියන්නේ බහුවචනයක්, බොහෝ අය ඒක ප්‍රදේශ යන් කරනවා. ලේඛන කියන්නේ බහුවචනයක්, ලේඛන යන් කරනවා. එමෙම අවශ්‍යතාවක් නෑ නැවත මේ යන් කියන වචනේ යොදා බහුවචන කිරීමේ අවශ්‍යතාවක්. ওই කාරණේ මට එකපාරට මතක් වුණා, අපේ අසන්නන්ට ප්‍රයෝජනවත් වේවි කියලා හිතුණ නිසායි මේක සඳහන් කළේ මේ කතාවට අදාළ නැති වුණත්.
ඔව්. දැන් එතකොට මේ මහාචාර්ය ෂෙල්ටන් පීරිස්ගේ මේ කෙටි කතා සංග්‍රහයට ප්‍රස්තුත වෙලා තියෙන කතා අපි ගත්තාම අපිට බොහොමයක් හමු වෙනවා ජගත්ත මේ ඔහුගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලැබපු අත්දැකීම්. ඔහු හන්තානට තාමත් ප්‍රිය කරනවා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිසරයට ප්‍රිය කරන ඔහුම මේ ග්‍රන්ථයේ සඳහන් කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුලින් ඔහු ලබාගත් අත්දැකීම් වස්තු බීජ කරගෙන තියෙනවා කියලා ඔහුගේ මේ කතා නිර්මාණයට. දැන් අපි ගත්තොත් ජගත් මේ කෙටි කතා ආකෘති පිළිබඳ විවිධ ආකෘතීන් තියෙනවා. සැබෑ ජීවිතයේදී තමන් ලැබූ අතීත අත්දැකීම් පාදක කරගෙන ඒවා හරහා කතා නිර්මාණය කිරීමේ කලාව අද කෙටි කතාවට කොයිතරම් දුරට මේක ගැලපෙනවද?
ඔව්, ඇත්තටම මේ ප්‍රස්තුතිය තෝරා ගැනීම කියන කාරණේදී දිල්රුක්ෂි අපි කල්පනා කරන්න ඕනේ කාරණයක් තියෙනවා. අපි හැමතිම යම්කිසි ප්‍රස්තුතියක්, කාරණයක්, අනුභූතියක් අපට ලැබුණාම අපි පළවෙනිම කල්පනා වෙන්නේ මේක කෙටි කතාවකට සුදුසුද, මේක නවකතාවකට සුදුසුද, එහෙම නැත්නම් මේක කවියක් බවට පත් කරන්නට සුදුසුද කියන කාරණේ. උදාහරණයක් ඇරෙන්නේ මේ ෂෙල්ටන් ප්‍රීරිස් මහත්මයාගේ මේ පොතේ තුල අපි දකින බොහෝ කතා මට පෙනෙන විදිහට, මට දැනෙන විදිහට, මගේ දැනුමේ හැටියට මේ බොහෝ කතා මේවා නවකතා වලට සුදුසු අනුභූතීන්. කෙටි කතාව ගැන විවිධ අර්ථකථන තියෙනවා. කෙටි කතාව කියන්නේ මේ ලෝකයට ඇරුණු කුඩා කවුලුවක්. ලේඛකයා මේ කවුලුව තමයි අපට පෙන්වන්නේ. මේ කවුලුව දිහා අපි බලනවා. ප්‍රාඨකයා මේ කවුලුව දිහා බලනකොට මේ කවුලුව තුලින් ඔහුට මහා විශාල ලෝකයක් බලන්නට පුළුවන්. ලේඛකයාට හැකියාව තියෙන්නට ඕනේ ඒ කුඩා කවුලුව තුලින් විශාල ලෝකයක් පාඨකයාට පෙන්වන්නට. ඒක තමයි කෙටි කතාවේ හැකියාව. එතකොට මේ කෙටි කතාව ගත්තාම අපිට කියන්නට බෑ ලේඛකයාට මේ ආකාරයට ලියන්නට ඕනේ, මේ ආකාරයට ලියන්න ඕනේ. ඒක ඔහුගේ අයිතිය. ඔහු කැමති ආකාරයට ඔහුට ලියන්නට පුළුවන්. නමුත් පාඨකයන් ඇරෙට අපි රස විඳීමේ අයිතියකුත් තියෙනවනේ. ඒතකොට අපි රස විඳිනකොට කෙටි කතාවකින් හෝ වේවා, ඕනෑම නිර්මාණයකින් හෝ වේවා, අපි බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. මූලික වශයෙන් ඕනෑම කලා නිර්මාණයක අවසාන අර්ථයෙන් අවසානයේ ලැබෙන්නට ඕනි දේ තමයි පාඨකයාගේ සිත කම්පණයට පත් කිරීම. මොනෑම ආකාරයකින් හෝ කම්පණයට පත් කරන්නට, එක්ක සතුටක් වෙන්න පුළුවන්, දුකක් වෙන්නට පුළුවන්, කෝපයක් වෙන්නට පුළුවන්, වේදනාවක් වෙන්නට පුළුවන්, මොනෑම ආකාරයක හෝ සංවේදනයක් කියවන්නාගේ සිතේ ඇති කරන්නට ඕනි. ලේඛකයාගේ අවසාන අරමුණ ඒක තමයි. මේ ලියන හැම වචනයකම අවසාන අරමුණ තමයි පාඨකයා කම්පණය කිරීම.
ඔය එතකොට මේ මහාචාර්ය ෂෙල්ටන් පීරිස් කොයි වගේ තැනකදී ඉන්නේ ඔය පාඨකයා තුළ රසය සංවේදනා ඇති කිරීමේ හැකියාව ගැන කතා කරද්දී?
අන්න එතෙන්ට තමයි මම එන්නට ආවේ දිරික්ෂි. අවංක ලෙස කතා කරනවා නම් පළවෙනි පිටු කීපේ කියවනකොට මට දැනෙච්ච එක පළවෙනි කාරණය ඔහුට ලියන්නට හැකියාව තිබෙනවා. ඔහුගේ භාෂාව හරිම ලස්සනයි. ඔහු පොත පටන් ගන්න හැටි මං හරිම කැමතියි. මුල ඡේදයේ කියවනකොට මට හිතෙවිච්ච පළවෙනිම හැඟීම තමයි මහාචාර්ය ෂෙල්ටන් පීරිස් කියන්නේ ලියන්නට පුළුවන් ලේඛකයෙක් කියන කාරණේ. නමුත් එපමණකින් මට සහයමකට පත් වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ දිල්රුක්ෂි. මේ කෙටි කතා කියවනකොට මට දැනෙච්ච එක දෙයක් තමයි මේ වායින් මගේ හිතේ කම්පනයක් ඇති වුණේ නැහැ කියන කාරණේ. මොකද ඔහු මේ තෝරාගෙන තියෙන අනුභූතින් මට දැනෙන විදිහට වඩා සුදුසු නව කතාවලට. උදාහරණයක් ලෙස ඔබට ගත්තොත් මේ පළවෙනි කෙටි කතාව දෛවය කියන කෙටි කතාව, ඊළඟට යලිපෑව සඳක් කියන කෙටි කතාව, මේ කෙටි කතා දෙකම එකම කතාවේ කොටස් දෙකක්. එතකොට මේ කතා දෙක එකතු කළොත් ඔහුට විශාල නවකතාවක් ලියන්නට පුළුවන් මේ කතා දෙක තුලින්. මේ අනුභූතිය වඩා සුදුසු වෙන්නේ කෙටි කතාවකට නොවේ නවකතාවට කියන එක තමයි මගේ තේරුම් ගැනීම.
ඔව්, දැන් අපි මේ 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 සාකච්ඡාව වරහා අලුත් ලේඛක ලේඛිකාවන්ගේ මේ නිර්මාණ යම් ආකාරයකට සංවාදයකට බඳුන් කරනවා වගේම නිර්මාණකරණයට ආශාවක් කැමැත්තක් ඒ වෙනුවෙන් මේ වෙනකොටත් අඩිතාලම් තබල තියෙන අයට යම් කිසිව උදාහරණත් සපේනවා, ආදර්ශත් සපේනවා. දැන් ඔබ සඳහන් කරන ආකාරයට මේ ජගත්ත දැන් මහාචාර්ය ෂෙල්ටන් පීරිස්ට ගොඩක් වෙලාවට අනුභූතින් බවට පත් වෙලා තියෙන කාරණා නවකතාවක් දක්වා දුර යන පුළුවන් දේවල්. එතකොට කතා රචකයා කොහොමද තෝරා බේරා ගන්නේ මගේ වස්තු බීජය කෙටි කතාවකට හොඳද, මගේ වස්තු බීජය නවකතාවකට හොඳද කියලා? කොතනදී තේරුම් බේරුම් ලක්ෂ්‍ය තියෙන්නේ?
ඒ තේරුම් බේරුම් කර ගැනීම තියෙන්නේ දේල් රුක්ෂි අත්දැකීම් මත සහ ඔහුගේ පළපුරුද්ද මත. හරියටම අපිට කියන්නට බෑ ඔබ මේ ආකාරයට තෝරා ගත යුතුයි කියලා. නමුත් අවසාන නිර්මාණයේදී අපි බලනකොට අපට දැනෙනවා මේ විදිහට. මෙතෙන්දි කාරණයක් තියෙනවා. පළමු වෙන කාරණේ තමයි නවකතාවක ආකෘතිය සහ කෙටි කතාවක ආකෘතිය කියනදී අපි තෝරා ගැනීම. බොහෝ විට බොහෝ දෙනෙක් පටලවා ගන්න දේනේ කෙටි කතාවක් කියන්නේ කෙටි නවකතාවක් නොවේයි. කෙටි කතාවක් තුළ අපි නවකතාවක් කියන්නට යන්නේ නැහැ. බොහෝ විට ගන්න එක සිද්ධියක් නේ කෙටි කතාවකට. ඒ සිද්ධිය විස්තර කරගෙන යන අතරේ ඒ වටා විශාල ලෝකයක් ගොඩනගනවා. යම්කිසි තැනකදී මේ කෙටි කතාව ගේනවා අපි කූට ප්‍රාත්‍යයකට. ඒ උච්ච ස්ථානයට ගේනල්ලා තමයි කෙටි කතාව අතාරින්න රචකයා. පාඨකයාව අපි යම්කිසි උච්ච තැනකට ගෙනහිල්ලා අපි එකපාරට අතාරිනවා පාඨකයාව. ඔහු කම්පණයකට පත් වෙන්නේ අන්න එතෙන්දි තමයි. එතකොට ඔහු බලාපොරොත්තු නොවන ආකාරයේ රිදවිල්ලක් කම්පනයක් ඔහුගේ සිතේ ඇති කරන්නට කෙටි කතාව සමත් වෙන්නට ඕනේ. මහාචාර්ය ෂෙල්ටන් පීරිස්ගේ කෙටි කතාව තුළ මා දැක්කේ නෑ එවැනි උච්චස්ථානයකට ගෙන යාමක්. මේ කෙටි කතා එක සරල රේඛීය ආකාරයකට ගලාගෙන ගිහිල්ලා එක තැනකදී හමාර වෙනවා මිසක් යම්කිසි උච්චස්ථානයකට ගෙනිලා නතර කිරීමක් මට දැනුනේ නැහැ.
ඔව් දැන් අර මං කලින් සඳහන් කරපු ආකාරයට මේ මහාචාර්ය ෂෙල්ටන් ගොඩක් වෙලාවට උපයෝගී කරගෙන තියෙන ඔහුගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලැබපු අත්දැකීම්. දැන් උදාහරණයක් විදිහට අපි අලිපෑව සඳහක් වගේ මේ කෙටි කතාව ගත්තොත් එහෙම ඔහු මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයටම අනුබද්ධ වුණු ඒ වචන ස්ථාන ඒවා පාවිච්චි කරමින් පාඨකයා උත්සාහ කරනවා ඒ මතකයට රැගෙන යන්න. ගලහපාර, විජේවර්ධන ශාලාව, ජයතිලක ශාලාව, එතකොට මහවැලි නදිය මේ වගේ බොහොමයක් ඔහු මේ අරගෙන යනවා පාඨකයා හමුවට මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වටපිටාව නිර්මාණය කරන්න. ඒ තුලින් ඔහු උත්සාහ ගන්නවා මේ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂීම් ලැබපු අයට ඒ මතකයන් කුළු ගන්වන්න, ඒ එසේ අධ්‍යක්ෂීම් නොලැබපු අයට චිත්‍රණය කර පෙන්වන්න. දැන් එතකොට ඔහුගේ මේ කෙටි කතා තුලින් ඔහු උත්සාහ දරන මේ කතාව පාඨකයා තුළට චිත්‍රණය කරන්න දරන්නා උත්සාහය ඔහුට අනුකූල වුණ ඔහු තෝරාගත් වස්තු බීජ හරහා ඔහු කොයිතරම් දුරට සාර්ථකද කෙටි කතා රචකයෙක් විදිහට.
මම හිතන්නේ දිල්රුක්ෂි කිව්ව කාරණය ඉතා වැදගත්. මම කලිනොත් කිව්වා ඔහුට මනා හැකියාවක් තියෙනවා ලේඛනයේ. ඔහුට පුළුවන් සිදුවීම් විස්තර කරන්නට, ඔහුට පුළුවන් මිනිසුන්ගේ සිතේ චිත්‍ර මවන්නට. ඒක තමයි ලේඛකයාගේ හැකියාව කියන්නේ. ඔබ කිව්වා වගේ පේරාදෙණිය කියන පරිසරය ඔහු අපේ හිතේ මවනවා. නමුත් අපේ ලේඛකයා කල්පනා කළ යුත්තේ මේ අනුභූතීන් කුමන ආකාරයකටද මම කෙටි කතා බවට පෙරලන්නේ කියන කාරණේ. එතකොට මේ අනුභූතීන් ඒ ආකාරයෙන්ම මම ඉදිරිපත් කරනවද, එහෙම නැත්නම් ඒවා විශ්ව සාධාරණීයත්වයට පත් කළා නැත්නම් ඒවා හැමෝටම පොදු අත්දැකීම් බවට පත් කළා නිර්මාණයක් බවට පත් කරනවද කියන කාරණේ තමයි ලේඛකයා විසඳා ගත යුතු ගැටලුව.
ඔව් අපි දැන් මේ ඕස්ට්‍රේලියාවෙන් බිහිවන බොහෝ මේ කෙටි කතා නිර්මාපකයන්ගේ අපි පොත්පත් මේ ආකාරයෙන් කතාබහට ලක් කරලා තියෙනවා. එතනදී මා දකින සුවිශේෂී කාරණාවක් තියෙනවා ජගත්. බොහෝමයක් අය උපයෝගී කරගන්නේ තමන්ගේ අතීත ජීවිත අත්දැකීම්. 1970 දශකයේ ලංකාවේ තිබුණු විදිය, අධ්‍යාපන දුෂ්කරකම්, ගමේ තිබුණු තත්ත්වය, ගමෙන් නගරයට ගියාය ලැබපු අත්දැකීම්, දැන් එතකොට මේ මහාචාර්ය ෂෙල්ටන් යොදා ගන්නවා පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ලැබපු අත්දැකීම් වගේ ඒවා. එතකොට මේ බොහොමයක් අය අර කෙටි කතාව කියන ඒ නිර්මාණය තුළ තමන් විසින් නිර්මාණය කරගන්න වස්තු බීජයක් කරා පාඨකයාට රසිකත්වයක් ලබා දෙනවා වෙනුවට ඔවුන් උපයෝගී කරගන්නවා ඒ රසිකත්වය ලබා දෙන්න තමන්ගේ අතීත ජීවිතය අත්දැකීම්. මේක මේ කොයිතරම් දුරට ගැළපෙනවද ඇත්තටම කෙටි කතා නිර්මාණයට?
දිල්රුක්ෂිමා ඉතින් හරි තැනකට මේ සාකච්ඡාව ගෙනාවා. මේ විදේශ ගත වෙලා ඉන්න අපි හැමෝගෙම හිතවල තියෙන අතීත කාමය කියන එක, නොස්ටැල්ජියා කියන එක. අපි කැමති අපේ අතීතය නැවත නැවත විඳින්න. මේ විඳ ගැනීමේ ආශාව තමයි බොහෝ විට අපිට මේ නිර්මාණ තුල දකින්නේ. අපේ ඕස්ට්‍රේලියා වාසී නැත්නම් විදේශගත විගාමික ලේඛකයන්ගේ බොහෝ නිර්මාණවල අපි දකින්නේ මේ අතීත කාමය. ඒකේ වැරද්දක් නැහැ දිල්රුක්ෂි. අපි හැමෝම මේ අතීත කාමයේ ඉන්නවා. එහි අඩුපාඩුව තියෙන වරද තියෙන්නේ මේ අතීතකාමී අත්දැකීම් නිර්මාණයක් බවට පෙරලන්නේ කොහොමද කියන කාරණය. අපි සිතා සරල ලෙස මේ අපේ අත්දැකීම් ලියාගෙන යනවද, එහෙම නැත්නම් මේ අත්දැකීම් අනුසාරයෙන් අපි යම්කිසි නිර්මාණයක් ගොඩනගනවද කියන කාරණේ වැදගත් වෙන්නේ අන්නේ කාරණේයි.
ඔව් එතකොට අපි මහාචාර්ය ෂෙල්ටන් පීරිස්ගේ මේ ග්‍රන්ථය දිහා බලපුවහම තවත් තියෙන විශේෂත්වයක් තමයි බොහොමයක් කෙටි කතාවලට ඔහු කවි පන්තියක් හෝ දෙකක් ඇතුළත් කරලා තියෙනවා. මේක අපි ටිකක් කලාතුරකින් මේ කෙටි කතා නිර්මාපකයන් තුලින් දකින්න දේවල් ඔහු උත්සාහ කරනවා මේ කවිය තුලින් තවදුරටත් ඔහු සතු වස්තු බීජයට ජනතාව ඇද බැඳ ගන්න නැත්නම් කතාව ඉස්සරහට රැගෙන යන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ශිෂ්‍යත්වයේ වගේ කෙටි කතාවක තියෙනවා මේ වැඩිදුර ඉගෙනීම පිණිස එතරට ගිය පුතේ දැනුම ලබා රට හදන්න නැවත එන්න පුතේ ගම පාළුවේ මට පාළුවේ නුඹ නොමැතිව පුතේ පියඹ පොඩි පුතා සමගින් හණිකෙන්න පුතේ මෙමෙනි වූ නිර්මාණවන් වලට උත්සාහ දරලා තියෙනවා. යලිපෑව සඳක් කෙටි කතාව ගත්තොතින් එහෙම මහවැලි නදිය සිලිසිලිගා බැස යනවා ලෙහනුන් පලා ගිරවුන් නිති හඬ දෙනවා හන්තානී සුලඟ ගතසිත පුබුදනවා සරසවි මෑනියෝ නිති සිහියට එනවා. ඔහු කුළුගන්වන්න උත්සාහ කළ තියෙන කතා රසය තවදුරටත් කවියෙන් මේක කොයිතරම් දුරට සාර්ථක වෙලා තියෙනවා කියලා ඔබට හිතෙන්නේ?
ඔදරිෂි ඔහු කතාවේ අවසානයේදී කතාවේ සාරාංශය අපේ හිතට වඩා තදින් ඇතුල් කරන්නට කවිපන්තයක් ඇතුල් කරනවා. ලේ කිරිකොට පෙවූ මගේ රත්තරන් පුතේ නුඹ මට නැවත ලැබුණේ පෙරපිනින් පුතේ නිවන් දකින තුරු හැම භව යකම පුතේ අප හැම එකට විසුමට අදපතුමු පුතේ. එන ඔහු කියන කෙටි කතාවේ සාරාංශය ඔහු කවියකින් ඉදිරිපත් කරන්නට හදනවා සමහරලත්. මෙහි යම්කිසි උපක්‍රමික බවක් තිබෙනවා කතා රසය නැත්නම් කතාවේ ඔහුට කියන්නට අවශ්‍ය කාරණේ පාඨකයාගේ සිත තුළ වඩා හොඳින් තැන්පත් කරන්නට. ඉතින් ඔහුට කවියෙක් ලෙස ඔහුගේ හැකියාවත් අපිට මෙතනින් දැක ගන්නට පුළුවන් මට හිතෙන්නේ.
එහෙමනම් දැන් අපි මේ සාකච්ඡාවට මේ කෙටි කතා සංග්‍රහයේ කතුවරයාගේ අදහසත් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. සඳ පායනතුරු කෙටිකතා සංග්‍රහයේ කර්තෘවරයා, සිඩ්නි විශ්වවිද්‍යාලයේ ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ අධ්‍යනාංශයේ දැනට සේවය කරන මහාචාර්ය ෂෙල්ටන් පීරිස් මහතා. දැන් මේ මහතා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නා දුරකථනයේ. අයිබෝන් ෂෙල්ටන් පීරිස් මහතා,
අයිබෝන් දිල්රුක්සි,
හොඳයි. දැන් ඔබගේ මේ පළවෙනි කෙටිකතා සංග්‍රහය, මීට කලින් දැන් ඔබේ මේ සඳපායනතුරු ග්‍රන්ථයේ දිහා බැලුවම මට පේනවා කවි නිර්මාණ කීපයක් ඔබ අතේ නිර්මාණය වෙලා තිනවා. නංගි, බලාපොරොත්තුව, මට ආසයි, පිටරට ගිය පුතුට අම්මාගෙන්, අම්මේ, වෙසක් පැතුම්, මිහින්තලාව, ලක් අරමේ සිට යනාදී වශයෙන්. ඊට පස්සේ ඔබ කෙටි නාට්‍ය පවා නිර්මාණයට යොමු වෙලා තියෙනවා. ගීත පැත්තෙන් ගත්තොත් එහිත් ඔබ යම් කිසි උදායකත්වයක් සපයලා තියෙන පුද්ගලෙක්. දැන් මේ පළවෙනි වතාව ඔබ කෙටි කතාවට යොමු වෙන. දැන් මෙහි පරමාර්ථය වුණේ මොකක්ද ඇත්තටම ඔබේ?
මේකේ පරමාර්ථයේ විදිහට මට පේන්නේ ඇත්තටම දැන් ලංකාවේ මම හිතන අපේ ජීවිත අරටුව ගත්තොත් එහෙම ඉතාමත්ම මීට අවුරුදු 40කට 50කට ඉතර බොහොම ඉතාමත්ම අලංකාර පරිසරයක් තමයි ලංකාවේ තිබුණේ. ඉතින් මමට ආස වුණා මෙන්න මේ පරිසරයේ නැවත වාරයක් විදහා දක්වන්න. ඉතින් ඒකට හොඳම විදියක් තමයි මම ඉතින් කෙටි කතාවක් විදියට මේක ඉදිරිපත් කරොත් අපිට පුළුවන් කියලා ඒක හොඳට බෙදලා දෙන්න අනිත් පාඨකයන් වෙතට.
ඔව්, එතකොට ඔබේ මේ බොහොමයක් කතාවලට පාදක වෙලා තියෙනවා පේරාදෙණිය සරසවිය. ඒ වගේම ලංකාවේ බොහොම ග්‍රාමීය ප්‍රදේශ ගැමියන්ගේ අත්දැකීම්, මීට වසර 30-40කට කලින් ලංකාවේ ජන සමාජයේ මේ හැම එකක්ම මේ කතාවලින් විවිධ ස්වරූපෙන් නිරූපණය වෙනවා. ඇත්තටම ෂෙල්ටන් මහතා, දැන් ඒ තුලින් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? දැන් මේ අතීතාවර්ජනයකට ජනතාව රැගෙන යාමද, පාඨකයා රැගෙන යාමද, එසේත් නොමැතිනම් ඔබේ වස්තු බීජ ඔබ කැමති ඉසව්වකට රැගෙන යාමද, මොකක්ද එහි ඇත්තටම පරමාර්ථුනේ?
එකම දෙයක් තමයි ඒක, එක අරමුණක් තමයි අපේ අතීත අපේ පරිසර අලංකාරය කියන එක විස්තර කිරීම. මොකද පේරාදීන සරසවියේ මං හිතන්නේ විශ්වවිද්‍යාල අතරින් අපි ගත්ත ඉතාමත්ම අලංකාර පරිසරයක් තමයි තිබුණේ. මං හිතන අදටත් ඒ තත්ත්වය රැකගෙන තිනවා. ඉතින් මේක නොගිය කෙනෙකුට මට මේ ගැන හොඳ අවබෝධයක් ලබා දීම පෙරදින විතරක් නෙමෙයි, අපේ ලංකාවේ හැම ආදිකාලීන දර්ශනයක්ම චිත්‍රානුකූලව හිතෙන් මවා ගැනීමට තමයි මම මේක යොදාගත්තේ මේ කතා එක එක කතාවලදී. ඇත්තටම හුඟක් දේවල් මට විසින් අත්දැකීම් ලැබුවා මගේම පෞද්ගලික නෙවෙයි, එතෙම නැත්තම් මගේ එක්තරා සමහර යාළුවෝ ඔය වගේ කතාවල් මට කියලා තිනවා. ඉතින් මං හිතුවා මේ වගේ කතාවන් මේ වගේ ආකාරයෙන් පුළුවන් කියලා ඉදිරිපත් කරන්න. පාඨකයා වෙත එයාගේ ඇත්තම කතාව නෙමෙයි, ඒක පාදක කරගෙන කතාවක් නිර්මාණය කරොත් ඒක මං හිතුවා අපේ පාඨකයාට බොහොම අසස්සින්දාන ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි මම එකක් කිව්වේ. අනික තමයි සමහර කතාවන් තියෙනවා තනිකරම මනක්කල්පිත ලෝකේ ඇති වෙන කතාවන්. නමුත් ඒකත් හැමදෙස්සෙම මම උත්සාහ කරා මේ යථාර්ථයට එමු නැත්තම් ජීවිතයට සම්බන්ධ කරලා කොහොමද මේක පාඨකයා තුළට මේ අදහස ගෙනියන්න කියන එක.
ඔව්, ඒත් එක්කම ඔබ මේ ග්‍රන්ථයේ සඳහනක් කරනවා යෞවනයේ සොඳුරු ආවර්ජනයන් ගොනු වූ නවමාදිලයේ කෙටිකතා සංග්‍රහයක් කියලා. ඇත්තටම ඔබ යෞවනයට ආමන්ත්‍රණය කරන්නද උත්සාහයක් කරගත්තේ?
විශේෂයෙන්ම මේක යෞවන කාලය ගැන තමයි හැම එක්කෙනෙක්ම මම හිතන්නේ අවුරුදු 20 ගණන් වල 30 ගණන් වල කාලයේ තමයි හුඟක් මෙතන ගොනු වෙලා තින්නේ. ඒක නිසා මම හිතුවා ඒක යෞවනයට විශේෂයෙන් පේරාදෙණිය සරසවි කාලයම නැත්නම් ඉස්කෝලේ යන කාලය යන්නේ සම්බන්ධ කරන්න තමයි මට හුඟක් අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් අතීත ආවර්ජනය තුලින් ඉතින් මේක අලුත් රසාස්වාදයක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතුවා.
ඔව්, ඒ වගේම මේ සමාජයේ විවිධ ස්වරූපයෙන් කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම අත්විඳින්නට සිදුවෙන ජීවන අත්දැකීමත් ඔබ කැටි කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි නත්තල් තෑග්ග වගේ කතාවක් ගත්තොත් එහෙම ඔබේ තරුණ වයසේ සිටින ගැහැණු ළමයෙකු පෙම්වතා අතින් උරුමවනේ දුක්ඛිත ජීවිත තත්වය ඔබ ඇගේ ජීවිතයේ විවිධ ස්වරූප හරහා ඔබ කතාවක් අනුසාරයෙන් ගොඩනගලා තියෙනවා. දැන් මේ වගේ සමාජයේ අපි දකින දේවල් මේ කතා තුළට ගෙනෙන
අසාධාරණයක් වුණා මේක අපිට හොඳයි කියලා පාඨකයව දැනුවත් කරන එක. මොකද ඒකෙන් පුළුවන් අපිට සමාජයේ යම් කිසිසුබ සාධනයක් ඇති කරන්න කියලා තමයි මම හිතුවේ. ඒ ගැහැණු එක්කනට ඒ වගේ අතවරයක් සිදු වුණත් අවසානයේදී යාට සහනයක් ලැබුණා මේ මේරි නෝනා වහමු වීම නිසා. ඉතින් ඒක තමයි මම ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙන සමාජයේ ඉතින් ඒක අපිට පුළුවන් නම් අඩු ගානේ දැනුවත් කරන්න පුද්ගලයන් මේ වගේ දේවල් වෙනවා. ඒක නිසා හැකි පුළුවන් වෙලාවෙදිම අපි ඒ වගේ අය උදව් කරන්න ඕන. එහෙම නැතුව අපි අයින් කරන්න අරකයි කියලා සමාජයේ.
දැන් ඇත්තටම මේ ඔබ මේ වෙනකොට වර්තමානයේ අපේ සිඩ්නි නුවර ලේකක සංසදයේ වත්මන් ලේකම්වරයා විදිහට කටයුතු කරන. නමුත් ඔබ වෘත්තියෙන් ගත්තොතින් මේ විද්‍යාව, ගණිත ඒ පැත්තට යොමු වුණු පුද්ගලයෙක්. එතකොට ඔබ සතුව තියෙන මේ කලාව පැත්තෙන් තියෙන නිර්මාණශීලී හැකියාව ඔබ හොයාගත්තේ කොහොමද මහාචාර්යතුමා?
ඇත්තටම මම මේක පොඩි කාලේ ඉඳලා මම ඉතාමත්ම කියවීමට ලිවීමට ඉතාමත්ම ආස කළ පුද්ගලයෙක්. ඒ කියන්නේ මේක ඇත්තටම මගේ මේ ආසාවක් තිබිලා තියෙනවා. නමුත් අපේ යම් යම් ජීවිත අභිවෘද්ධි අපිට බලාපොරොත්තු වෙන රසක් තිබුණේ වගේ ඉති කරගත් පස්සේ ඉතාමත් නිදහස් කාලයක් ලැබුණා. ඊට පස්සේ තමයි මම මේ ගැන ආපහු ලියන්න පටන් ගත්තේ.
ඔව්, එතකොට කෙටි කතාවෙන් ඔබට ගිහිල්ලා ඔබට මේ නවකතා වගේ නවකතා නිර්මාණයට වගේ ඉදිරි පියවරක් තබන්නට යම් කිසි වූ බලාපොරොත්තුවක් තියෙනවද?
ඔබ මිස් දෙක මගේ ඇත්තම දැන් මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි මම දැනට පටන් අරගෙන තියෙනවා. ඒ වගේම අත්දැකීම් සහිත තනිකර නවකතාවක් විදිහට පොතක් ඉදිරිපත් කරන.
හොඳයි, දැන් මේ තව එක පුරුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇත්තටම දැන් ජගත් මේ සාකච්ඡාවේදී මතු කරපු කාරණාවක් තමයි ඇතැම් කෙටි කතා වලට වස්තු බීජ කරගෙන තියෙන, පාදක කරගෙන තියෙන කතාංගයේ දිහා බැලුවාම හිතනවයි කියලා මේක කෙටි කතාවක් නෙමෙයි, මේක ඇත්තටම නවකතාවක් කියලා. දැන් මේක ජගත්ගේ මතය. මං කැමතියි ඇත්තටම මේ පොතේ කතුවරයා විදිහට ඔබගේ අදහසක් දැනගන්න. ඇත්තටම දැන් ඔබට ඔබෙන් ඒ ප්‍රශ්නේ අහුවත් ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම මටත් බොහොම ස්තුතියි එකටත්. මොකද මගෙනුත් ඇත්තටම අපේ මේ සිද්ධි වල මගේ පොත ප්‍රදර්ශනය කරාට පස්සේ කීප දෙනෙක් මගෙන් කිව්වා මේ හැම කතාවක්ම මට එකතු කරලා ඒක නව කතාවක් විදිහට ප්‍රදර්ශනය කරන්න තිබුණා. එච්චර ලස්සනට ඒක ගලාගෙන යනවා. ඉතින් ඒ අදහස හරිම හරි කියලා මටත් හිතෙනවා. සුළු සම්බන්ධීකරණයක් මගින් මම උත්සාහ කරා නම් ඒක පුළුවන් වෙනවා නව කතාවක් විදිහට මේක වර්ධනය කිරීමට.
හොඳයි, එහෙමනම් අපි බලාපොරොත්තු වෙන ඔබේ මීළඟ ප්‍රයත්නය නවකතාවක් නිර්මාණය කිරීම මේ අත්දැකීම් සහ මේ අදහසත් ඔබට ඉවහල් වේවි කියලා අපි විශ්වාස කරනවා. අද අපි සාකච්ඡාවට බඳුන් කරපු සඳපායනතුරු කෙටි කතා සංග්‍රහයේ කතුවරයා විදිහට සිඩ්නි විශ්වවිද්‍යාලයේ ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ අධ්‍යයන අංශයේ සේවය නිරත මහාචාර්ය සෙල්ටන් පීරිස් මහතායි කතුවරයා විදිහට ඔහුගේ අදහස් එකතු කරන්න SBS සිංහල වැඩසටහනේ අපේ මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට එකතුනේ. මහාචාර්යතුමනි, අපි බෙහෙවින්ම සූතිවන්ත වෙනවා ඔබේ අදහසුත් එකතු කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඔබේ ඉදිරි නිර්මාණ කටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි දිල්රුක්සි. මං හිතන්නේ මේක ඉතාමත්ම හොඳ වැඩසටහනක්. මම හිතනවා මටත් අනාගතයේදී මේ වගේ වැඩසටහනට ඉදිරිපත් සහභාගී වෙන්න පුළුවන් වෙයි කියලා. අපි නැවතත් හමු වෙනතුරු ආයුබෝවන්.
ඔව්, හොඳයි. මෙවර සාහිත්‍ය සම්භාෂණ වලදී අපි අවධානයට ලක් කළේ සිඩ්නි වාසී මහාචාර්ය ෂෙල්ටන් පීරිස් අතින් නිමවන පළවෙනි කෙටි කතා සංග්‍රහය සඳපායනතුරු කෙටි කතා සංග්‍රහයයි. ජගත්, අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු අපේ අහගෙන ඉන්න ශ්‍රාවක ප්‍රජාවට. මෙවැනි වූ කෙටි කතා තුළින් අපේ ඔස්ට්‍රේලියානු වාසී පාඨකයන්ට කොයි වගේ රසයක්, හරයක්, උදාහරණයක්ද සැපෙන්නේ කියලා.
ඇත්තටම දිලුක්ෂි, අපි මේ කරන්නේ මේ අපි දෙන්න මේ එකතු වෙලා කරන්නේ මේ උත්සාහය. මොකද මේ විගාමික සාහිත්‍ය ඉහළට ඔසවා තැබීමේ උත්සාහය. අපි කැමති මේ විගාමිකව ලියන අපේ ලේඛක ලේඛිකාවන්ගෙන් හොඳ නිර්මාණ බිහි වෙනවා දකින්නට. ඒ හොඳ නිර්මාණ අපේ පාඨකයන්ට හඳුන්වා දෙන්නට අපි කැමති. එතකොට මේ හඳුන්වා දීම තුළින් ඒ ලේඛකයන්ට සේවයක් වෙනවා, සේම අපේ පාඨකයන් ගොඩනැගීමත් අපේ අරමුණ. එතකොට මෙවැනි නිර්මාණ වැඩි වැඩියෙන් බිහි වෙනවා දකින්න එක තමයි අපේ කැමැත්ත. මහාචාර්ය ෂෙල්ඩන් පීරිස් කියන හැකියාව තිබෙන ලේඛකයෙක් කියන එක පැහැදිලියම ඔහුගේ මේ පොත තුළින් අපට පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු වඩා සාර්ථක වේවායි කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව.
ඒ වගේම තවත් විශේෂත්වයක්, ඔහු මේ ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳව මේ මහාචාර්ය පදවියක් උසුලන කෙනෙක්. අපි දකිනවා, අපි මීට කලින් කතා බහ කරලා තියෙනවා ජගත්, මේ විද්‍යාව පැත්තට ගණිතය පැත්තට යොමු වුණ අවලුන් සතුව තියෙන සාහිත්‍ය රසය සහ හැකියාව. ඒ වගේම එයතින් බලනකොට මහාචාර්ය ෂෙල්ටන් පීරිස්ගේ මේ උනන්දුව, උත්සාහය, ප්‍රයෑමය ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
ඔව්, පෑදිලිම අපි මේට කලින් දිල්රුක්ෂ කීවා වගේ අපි කතා කරලා තිබෙනවා. මේ ඔස්ට්‍රේලියා වාසී නැත්නම් විගාමිකයෝ ලියන බොහෝ ලේඛකයන් විද්‍යාංශයට සම්බන්ධ ලේඛකයන්. මම හිතන්නේ ඔස්ට්‍රේලියාවේ තුල ලේඛනයේ නියුතු බොහෝ දෙනා 90%ක් පමණ දෙනා විද්‍යාංශයට සම්බන්ධ වූ අය. වඩාම වැදගත් දේ, මේ අය ඉතා හොඳට ලියනවා. ඔවුන්ගේ භාෂාව ඉතා හොඳයි. ඔවුන් සොය අධ්‍යයනයක් කරලා සිංහල ඉගෙනගෙන අනවරත අභ්‍යාසයේ යෙදිලා මේ කරන නිර්මාණ උත්සාහය මං හිතන්නේ අපි අගය කරන්නට ඕනේ.
හොඳයි, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා ජගත් ඔබටත් අද මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. මෙල්බන් වාසී අපේ ලේඛක ජගත් ජේදිරිසිංහ මහතායි අද මේ සාකච්ඡාවට සුපුරුදු ලෙසින් සම්බන්ධ වුණේ. අපි ප්‍රස්තුත කරගත්තේ සිඩ්නි වාසී මහාචාර්ය ෂෙල්ටන් පීරිස් අතින් නියමවන සඳපායන තුරු කෙටි කතා සංග්‍රහය. ජගත්, අපේ හදපිරි ස්තුතිය ඔබට පළ කරනවා. අපේ මැදිරියට පැමිණලා මේ ග්‍රන්ථ කියවලා මේ ග්‍රන්ථ රචකයන්ට යම් කිසි වූ දිරියක් සවියක් ලබා දීම වෙනුවෙන් ඔබේ දැනුම, ඒ වගේම ඔබේ සහභාගීත්වය අප වෙත ලබා දීම පිළිබඳව ස්තුතියි. අපි එහෙමනම් මාසෙකින් පස්සේ හමු වෙමු.
ස්තුතියි දිල්රුක්ෂේ.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස.